නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේ සෙනෙහවත් පින්වත්නි සීල ගුණයන් පුරන දවසේ ඒකාන්තයෙන් අපි කළ යුතු සත්පුරුෂ චාරිත්‍රයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ සිල්වතුන් පරිහරණය කරන සිව්පසය බොහොම නුවණින් ප්‍රතිවේක්ෂාවෙන් එය පරිහරණය කරන්නයි උගන්වා වදාළේ. ඒක ප්‍රතිවේක්ෂාවෙන් නුවණින් ඒ සිව්පසය පරිහරණය කරන්ට නොහැකි වුණොත් එතනදී තමන් තමන්ට කරගන්න විපතක් කරදරයක් හානියක් තිබෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ අච්චරා සංඝාත සූත්‍ර දේශනා කරමින් වැළඳූ සිව්පසය අසිහියෙන් පරිහරණය වුණා නම් ඒ තුලින් සිදුවෙන වරද නිවැරදි කරගන්න, ණය ගෙවා ගන්න පහසු ක්‍රමයක් උන්වහන්සේ දේශනා කළා. එනම් මොහොතක් නමුත් මෛත්‍රී සිත පහළ කරගන්න එක. අක්තරා සංඝාත මත්තම් අසුරු සැනක් ගසන වෙලාවත් මෙත්සිත පහළ කරගන්න කියන උපදේශය අවවාදය උන්වහන්සේ දේශනා කළා. එනිසා අද දවසේ පරිහරණය කළ ඇඳුම් පැළඳුම්, ආහාර පාන, ආවාස නිවාස, ගිලාන ප්‍රත්‍ය මේ ආදී දේ පරිහරණයේදී අපි අසිහියෙන් අනුවණින් රස තෘෂ්ණාව උපදින ආකාරයෙන් එබඳු පරිහරණයක් වුණා නම් ඒක සිල්වතුන්ට ගුණවතුන්ට යෝග්‍ය නැහැ. නිසා එබඳු වරදක් ඒ මොහොතේ සිදු නොවන්නට ප්‍රතිවේක්ෂාවෙන් නුවණින් සිහිකොට බලන්නට නොහැකි වී ගියා නම් ඒ අඩුව අද අදම නිවැරදි කරගැනීම යුතුකමක්. එනිසා අපි දිනන වෙලාව මෛත්‍රී භාවනාව කියදලා ඒ කලයුත්ත නිමා කරලා ඉන්නනතුරු අපට තියෙන ධර්මයේ පිළිබඳව තවදුරටත් දැනගත යුතු විමසගත යුතු දේ පිළිබඳව සිතන්න විමසන්නට උත්සාහවත් වෙමු. මොහොතක් දැන් අපි මෙත් භාවනාවට සුදුසු පහසු ඉරියව් ඇති කරගෙන මේ විදිහින් මෙනෙහි කරන්න. මම වෛර නැත්තෙක් වෙම්වා, මම තරහ නැත්තෙක් වෙම්වා, මම සුවපත් වෙම්වා, මම වෛර නැත්තෙක් වෙම්වා, තරහ නැත්තෙක් වෙම්වා, දුක් පීඩා නැත්තෙක් වෙම්වා, මම සුවපත් වෙම්වා, මාගේ ගුරුතුමෝද බර කාරණක පින්වත්නි, අපි උදෑසන කාලයෙන් කතා කළ කරුණු ටිකෙහි තවත් ස්වල්පයක් දුරට ඉදිරියට කතා කරලා ඉන අනතුරුව තම තමන්ට නැගෙන මතුවෙන ප්‍රශ්න ගැටලු ටික සාකච්ඡා කරන්නට ඉඩ කඩසලසා දෙනවා. ඊට ප්‍රථම අපි කළ දේශනාවේ සෙසු අවශ්‍යතම කොටස පිළිබඳවත් පොඩි පැහැදිලි කිරීමක් ටික වෙලාවකින් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මතක් කළා කුසල වේවා අකුසල වේවා විතර්කය සංඥාව පෙරටු කොට ඇති බව. යං සංජානාති තං විතක්කේති කියන දහම් පදයට අනුව ඒ එළඹෙන සංඥාවන් දෙපසකට බෙදුණ කාම සංඥා, ව්‍යාපාද සංඥා, විහිංසා සංඥා, නෙක්ඛම්ම සංඥා, ව්‍යාපාද සංඥා, විහිංසා සංඥා. ඒ අනුව විතර්කයන්ද කුසල අකුසල වුණා. කාම ව්‍යාපාද විහිංසා සංඥාවන් ඉදිරියේ කාම විතර්ක ව්‍යාපාද විතර්ක විහිංසා විතර්කයෝ පහළ වුණා. නෙක්ඛම්ම අව්‍යාපාද අවිහිංසා සංඥාවන් ඉදිරියේ නෙක්ඛම්ම අව්‍යාපාද අවිහිංසා විතර්කයි පහළ වුණේ. මේ සියල්ල සමස්තය කොටගෙන අපි විමසිලිමත් වුණොත් සංඥාව යනු වේදනා සංඥා සංඛාර යනු සිතේ උපදින ධර්මය. එනිසා ඒ සියල්ල එක්තැන් කරලා එක වචනයකින් හඳුන්වනවා නම් ධම්මා. සියලු චෛතසික ධර්මයන් හඳුන්වලා තියෙන්නේ ධම්ම කියන වචනේ. ධර්මය සිතට හසු වෙන, සිතට පෙනෙන, සිතට දැනෙන දෙයි සිතේම උපදින්නේ. ඒ අනුව අපි මේ කතා කරන තැන පිළිබඳව හොඳ සිහියෙන් හොඳ නුවණින් අදාළ තැනට මනස තබාගෙන සවන් දුන්නොත් මේ කියන දේ උගා ගැඹුරෙන් තමන්ටම තේරුම් ගන්න පුළුවන්කම තියෙයි. අපි ඒ සඳහා පළමු කොට නිදර්ශනයක් අරගෙන ඊට අනුරූපීව අපේ ආධ්‍යාත්මීය දෙස විමසලිමත් වෙලා ඇත්ත හඳුනා ගන්න බලමු. අවිච්ඡා පච්චයා සංඛාරා. සංඛාර පච්චයා විඥානං, විඥාන පච්චයා නාම රූපං ආදී වශයෙන් සියලු දුකේ හටගන්නා වූ පිළිවෙලක් අපි ඉගෙනගෙන තියෙනවා. ඒකේ නිරෝධේ පැත්ත අපි ඉගෙන ගත්තා. අවිජ්ජා යත්තේ වාසේස විරාග නිරෝධා සංඛාර නිරෝධ. සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ, විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ, නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ, සලායතන නිරෝධා පස්ස නිරෝධෝ, පස්ස නිරෝධා වේදනා නිරෝධෝ, වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ, තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ, උපාදාන නිරෝධා භව නිරෝධෝ, භව නිරෝධා ජාති නිරෝධෝ, ජාති නිරෝධා ජරා මරණං, ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසාපි නිරුජ්ජಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස නිරෝධෝ හෝති කියලා. නිරෝධී පැත්ත, දුක ඇති වෙන පැත්ත, දුක නැති වෙන පැත්ත අපි ඉගෙන ගත්තා. එතනදී අපි ඊයේ රාත්‍රියේ නිදර්ශනයක් ගත්තා. දියට ඉබුණු බල්ලා. දියට ඉබුණු බල්ලාගේ ක්‍රියාකාරකම් ටික අපි කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර කියන තුනට බෙදුවා. බල්ලා ලිඳ වටේ කරකමින් පොළොව පහුරු ගාමින් කරන ක්‍රියාව කාය, කය හා බැඳුනා. බුරමින් කරන ක්‍රියාව වචනේ හා බැඳිලා තියෙනවා. ඒ කාය ක්‍රියාවට වාක් ක්‍රියාවට පොළඹවපු මානසික ක්‍රියාවකුත් තිබුණා. ද්වේෂ සහගත බවක්, කිපුණු බවක්, ඒක මනෝ කර්මය. එහෙම නැත්නම් තව විදිහකින් අපි සැලකුවොත් කාය කර්ම, වාක් කර්ම, මනෝ කර්ම කියන ටිකම කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර. දැන් සංඛාර නිසා විඥාන, මේ කරගත්ත කර්මය ප්‍රමාණවත් ප්‍රතිසන්දි විඥානය පහළ වේ. විඥාන පත්‍ය නාම රූප සලායතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් කෙලවර දක්වාම මේ ගමන මෙතනින් නතර නොවි ගලනවා. දැන් අපි බලන්න ඕන බල්ල කාය වචී මනෝ සංඛාර මේ අපුඤ්ඤාභි සංඛාර පහළ කරගත්තේ කුමක් ප්‍රතිකොටද? දැන් අපිට සැකයක් නෑ, අවිද්‍යාව නිසායි සංඛාර. අවිද්‍යාව නිසායි සංඛාර. එහෙනම් අපිට පේන්න ඕන දැන් බල්ල තුල අපි කාය සංඛාරයක්, වචී සංඛාරයක්, මනෝ සංඛාරයක්. කාය කර්මයක්, වාක් කර්මයක්, මනෝ කර්මයක් දකිනවා නම් ඒ කාය කර්මයට, ඒ වාක් කර්මයට, ඒ මනෝ කර්මයට ඔබෙන් ඉදිරියෙන් තියෙන්න ඕන අවිද්‍යාව කියන තැන. අවිද්‍යාව කිව්වේ කුමක්ද? දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥානං. මේ කියන තැන මේ නිදර්ශනය තුල අපට විවරණය කරගන්න පුළුවන්කම තියෙනවා. දැන් අපට පේනවා මෙතන ධර්මතාවයක් තියෙනවා. ධර්මතාවයක් තියෙනවා. ලිඳ දිය මත ඡායාවක් තියෙනවා. ඡායාව ඉබේ හටගත්තෙත් නෑ. ඡායාව හට ගැනීමට හේතු කාරණාක් තියෙනවා. ආලෝකය, දිය හා බල්ලා ලින්දට ඉබුණු බව. රූපයත් වතුරත් ආලෝකයත් කියන මේ හේතු ඇති නිසායි මේ බඳු ධර්මතාවයක් මෙහි හටගෙන තියෙනවා. දැන් මේ ටික කර්ම හෝ ක්ලේශ නොවේ, කුසල්ද අකුසල්ද නොවේ, මේක ධර්මතාවයක් විතරයි. හැබැයි දැන් මෙන්න මේ තියෙන හේතුඵල, මේ ධර්මතාවය ධර්මතාවයක් හැටියට පවතින යථාර්ථයේ යථාර්ථයක් හැටියට නොදන්නාකම යෙදෙනවා බල්ලා තුල. හේතු නිසා හටගත්ත ඵලයක් පෙනෙන්නේ කියන නුවණ ඇත්ත දැකීම බල්ලට නෑ. හේතු නිසා හටගත්ත ඵල ධර්මය ඡායාව බල්ලා තමන්ගේ අතීත පෙර ආශ්‍රවයේ ඇසුර හේතු කරගෙන මේ පෙනෙන්නේ මේ ඉන්නේ බල්ලෙක්මයි කියන අදහසක් උපදවා ගන්න. දැන් බලන්න පවතින ධර්මතාවය එහෙම්මම තිබියදී බල්ලා එතනට අදාළ නැති ස්වභාවයට අයිති නැති අදහසක් කල්පනයක් සංකල්පයක් හිතට නගා ගන්නවා. ඔන්නෝ හිතෙන් හදා ගන්න දෙයට කියනවා දෘෂ්ටි කියලා. දැන් බල්ලා විසින්ම බල්ලෙකු පිළිබඳව ඇති කරගත්ත දෘෂ්ටියක් තියෙන හිතෙන් හදාගත්ත දෙයක්. පවතින ධර්මතාවය නෙමෙයි. පවතින ධර්මතාවය මොකක්ද? හේතු නිසා හටගත්ත යම් ඵලයක්. පවතින ධර්මතාවය ඒක ඇත්ත. මේ හේතු යෙදුණු තැන මෙබඳු ඵලයක් මෙබඳු ඡායාවක් හට ගන්නවා. ඒක ඇත්ත. ඒක ලෝකයේ ඇත්ත. ඒක බොරුවක් මිත්‍යාවක් නෙමෙයි. ඒක එහෙම තියෙනවා. හැබැයි මේබඳු ධර්මතාවයක් ඇති තැන නැති සත්වයෙකු පහළ කරගත්තා. අන්න සත්ව පුද්ගල ආත්ම සංකල්පයක් දෘෂ්ටියක් කියලා අපි ඉගෙන ගත්තේ මෙන්න මේක. ආත්ම පුද්ගල සංකල්පයක් කිය සත්ව පුද්ගල ආත්ම මේක සංකල්පයක් දෘෂ්ටියක් කියලා අපි ඉගෙන ගත්තේ මෙන්න මේ ක්‍රමේ. මෙන්න මේ ධර්මතාවය තමයි පවතින්නේ. මොකක්ද? එහෙත් පවතින ධර්මතාවයේ ඇත්ත ඇතිසැටියෙන් නොදෙන නොදෙක නොපෙනී නැති දෙයක් ඇති බවට හදාගත්තා. මේ දර්ශනයත් එක්ක පැහැදිලිද? නැති දෙයක් ඇති බවට හදාගත්තා. එතන තියෙනවා වැරදි දෙකක්. එකක් තමයි පවතින ධර්මතාවයේහි ඇත්ත ඇතිසැටියෙන් නොදන්නාකම. දෙවෙනි වැරද්ද තමයි පවතින ධර්මතාවයේ ඇත්ත ඇතිසැටියෙන් නොදන්නාකම මත නැති කෙනෙක්ව නැති සත්වයෙක්ව නැති පුද්ගලයෙක්ව නැති ආත්මයක් හදාගන්න එක මවාගන්න එක. මෙන්න මේ දෙකට කියනවා අවිද්‍යාව හා මිත්‍යා දෘෂ්ටිය කියලා. සක්කාය දෘෂ්ටි. අවිද්‍යාව දුරු වෙන්නේ රහත් ඵලයේ. සක්කාය දෘෂ්ටිය දුරු වෙන්නේ සෝතාපන්න භවයේ. දැන් මේ පවතින ධර්මතාවයේ ඇත්ත ඇතිසැටියෙන්ම පිරිසිඳ දැකලා ඒ පිළිබඳව සියලු දේ නිර්වචනය කරගන්න රහතන් වහන්සේ. දැන් අපට බල්ලගේ නිදර්ශනයේ තුල පේනවා පවතින ධර්මතාවයක් පේනවා. ඒක කර්මද නොවේ, ක්ලේශද නොවේ, කුසල්ද නොවේ, අකුසල්ද නොවේ, ලොව පවත්නා යථාර්ථයක්. ඒක ධම්මට්ඨිතියක්. ඒක ඇත්තක්. ඒක ඒ ඇත්ත ඇති තැන බල්ල පහල කරගන්නේ වැරදි සංකල්පයක්. නැති සතෙක් ඇති බවට සත්වෙක් ඉන්නවා කියන කෙනෙක් පුද්ගලයෙක් ආත්මයක් තියෙන බවට වැරදි අදහසක් උපදවා ගන්න. දැන් බල්ලා මෙන්න මේ වැරදි දෙකම සිද්ධ කරලා තියෙනවා. අවිද්‍යාවත් යෙදිලා ඒ මත සක්කාය දෘෂ්ටිය සත්ව පුද්ගල ආත්ම සංකල්පයකුත් හදාගෙන මෙන්න මීට සාපේක්ෂකව නේද අපුඤ්ඤාභි සංඛාර අර අකුසල කාය වාක් මනෝ කර්ම සංඛාර බල්ලට සිද්ධ කරන්නට උනේ. බල්ලගේ ක්‍රියාව කාය වචනයේ සිට ක්‍රියාවට නැගුණේ බල්ලෙකුට සාපේක්ෂව. දැන් අපට තේරෙනවා බල්ලෙක් ඉන්නවද නැද්ද කියලා. බල්ලෙක් ඉන්නවමයි කියලා ඇති කරගත් අදහසක් පමණයි, දෘෂ්ටියක් පමණයි කියලා අපට දැන් හොඳට පේනවා, හොඳට තේරෙනවා. දැන් එතකොට පවතින යථාර්ථය වෙනස් නොවන ඇත්තක් තියෙනවා. ඒ ඇත්ත තුල මතු කරගත්ත මිත්‍යාවක් තියෙනවා. ඇත්ත ඇතිසිටින් නොදන්නාකම නොදක්නාකමට අපි කියනවා අවිද්‍යාව කියලා. ඇත්ත ඇතිසිටින් නොදන්නාකමට නොදක්නාකමට කියනවා අවිද්‍යාව කියලා. දැන් මෙතන දර්ශනයත් එක්ක ඒ ටික පැහැදිලිව පේනවා. ඒ ඇත්ත නොදන්න නොදක්නාකම මත ඊළඟට වෙච්ච වරද තමයි නැති සත්වයේ මවාගත්ත එක. නැති සත්වයේ මවාගත්ත එක. මවාගත්ත සත්වයාට, හිතෙන්ම හදාගත්ත සත්වයාට සාපේක්ෂකවයි බල්ලට කර්ම, කර්ම නිසා විඥාන ප්‍රතිසන්දි, නාම රූප සලායතන, පස්ස වේදනා, තණ්හා, උපාදාන භව, ජාති ජරා මරණ, ශෝක පරිදේව දුක් දොම්නස් ආදී සියල්ලට සසර ගමනක් නිර්මාණය වුණේ එතනින්. දැන් අපි මෙන්න මේ ටික අපේ ආධ්‍යාත්මයට ගලප ගන්න ඕන. ඊට කලින් තවත් එකක් ඒ ගැන විමසූත් අනිත් නිදර්ශනයටත් අපි ගිහිල්ලා කණ්ණාඩියෙන් අපි දකින ප්‍රතිබිම්බය. කණ්ණාඩියේ අපි දකින්නෙත් ප්‍රතිබිම්බයක්. රූපේ නෙවෙයි. රූප ඡායාව. ඡායාව දිහා අපි බලලා තියෙන්නේ රූපයයි කියලා හිතාගෙනමයි. එතකොට මේ රූපය දිහා බලාගෙන අපුඤ්ඤාභි සංඛාර විතරක් නෙමෙයි පුඤ්ඤාභි සංඛාර ආනිඤ්ඤාභි සංඛාරත් උපදවන්න පුළුවන්. අවිජ්ජාපච්චය සංඛාරා කියනකොට පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිඤ්ඤාභි සංඛාර කියන තුනමයි තියෙන්නේ. අපුඤ්ඤාභි සංඛාරකේ අකුසල චේතනා, පුඤ්ඤාභි සංඛාරකෙවි චතුර්ථ ධ්‍යාන කුසල චේතනාව දක්වා සියලු කුසල චේතනා පුඤ්ඤාභි සංඛාර. ආනිඤ්ඤ සංඛාර කියලා කිවි අරූපී ධ්‍යාන කුසල චේතනා. මේ කුසල අකුසල සියල්ලම අවිද්‍යාව ප්‍රත්‍ය. ඒ නිසායි අපි උදේ කිව්වේ කුසලයේ විතර අකුසලයේ විතරක් නෙමෙයි කුසලයක් අතහරින්න වෙනවායි කියලා. එතකොට කුසලය දෙකට බෙදෙනවා. ලෞකික කුසල්, ලෝකෝත්තර කුසල්. ලෞකික කුසලයේ ලෝකෝත්තර කුසලයේ අත්හැරෙන කුසලයක් තියෙනවා එතකොට. දැන් කණ්ණාඩිය මත පෙනෙන ප්‍රතිබිම්බය රූපයයි කියලා රැවටුනහම සතාය කියලා, මමය කියලා හිතාගත්තහම කොණ්ඩේ ලස්සනයි, මූණ ලස්සනයි, ඇඟ ලස්සනයි, දත් ලස්සනයි, ඇස් ලස්සනයි, ඇඳුම ලස්සනයි කියලා බලන්නත් පුළුවන්. ලෝභ සහගතයි. කොණ්ඩේ දිලා, හැම රැලි වැටිලා, රැවුල දිලා, ඇස් ගිලිලා, දත් හැලිලා කියලා මෙහෙම බලනකොට දේශ සහගත බවකුත්, දෝමනස් සහගත බවකුත් එනවා. කෙනෙකුට පුළුවන් මේ රූපය දිහා බලාගෙන ප්‍රතිබිම්බේ රූපයයි කියලා හිතාගෙන, අනේ මේ ඇහෙන් ගලන කබ කඳුළු කොච්චර අසුභසාර දුගඳ පිළිකුල් දේ නේද, මේ නාසයෙන් කහපාටට ඉලී ගඳට ගලා යන කොටු දුගඳයි පිළිකුල් අසුභයි අසාරයි නේද, කටින් වැගිරෙන කෙලසෙම කොච්චර දුගඳද අසුභද අසාරද දුගඳ පිළිකුල්ද, කනින් වැගිරෙන කලාඳුරු කොච්චර නම් අසුභද අසාරද දුගඳ පිළිකුල්ද, ශරීරයෙන් පිටවෙන මල මුත්‍ර කොච්චර අසුභ අසාරද දුගඳ පිළිකුල්ද, ගලන දහදිය කොච්චර අසුභ අසාරද දුගඳ පිළිකුල්ද, මේ හැමට යටින් තියෙන සිවිය, සිවියට යටින් තියෙන මේදය, මේ දෙහෙට යටින් තියෙන මස, මසෙහි තියෙන නහර, නහරෙහි දුවන ලේ, ලේ මස් නහරට යටින් තියෙන ඇටකටු, ඇටකටු වලට යටින් ඇති ඇට මිදුළු, බඩවැල්, නොපැසුණු ආහාර, පැසුණු ආහාර, අක්මා, වකුගඩු, හදමස ආදී මේවා ගැන හිත හිතා අසුභ භාවනාවක් කරන්න පුළුවන්. මේ අකුසල චේතනා නෙවෙයි මේ කුසල චේතනා. මේ හැ අනිත්‍යයි අනිත්‍යයි කියලා බලන්න පුළුවන්. මේ කන අනිත්‍යයි අනිත්‍යයි. මේ නාසය අනිත්‍යයි, දිව අනිත්‍යයි, කය අනිත්‍යයි, සිත අනිත්‍යයි අනිත්‍යයි කියලා මෙනෙහි කරන්න පුළුවන්. දුකයි කියලා, අනාත්මයි කියලා මෙනෙහි කරන්නත් පුළුවන්. අනිත්‍ය දුක්ඛ අනාත්ම බවට මෙනෙහි කොට බලන්න පුළුවන්. මේ අකුසල චේතනා නෙමෙයි මේ කුසල චේතනා. මේ විදිහෙන්ම ගන්න නිමිත්ත සටහන තමයි ධ්‍යානයට යන්නේ කසිනියේදී. පටිභාග නිමිති, උග්ඝහ නිමිති ආදී වශයෙන් ඒ නිමිති පාදක කරගෙන තමයි ආලෝක සංඥා පහළ කරගෙන අරූපී ධ්‍යාන දක්වා යන්නේ. ඒ නිමිත්ත පාදක කරගෙන එතකොට අපට පේනවා පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනඤ්ඤාභි සංඛාර තුනම අවිද්‍යාව මතින් එන්නේ කියලා. මේ හේතුව නිසා තමයි සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ආලාරකාලා මුද්දකාරාම පුත්ත දෙපළ ළඟින් අටවෙනි ධ්‍යානයේ දක්වාම වඩලත් මම සොයන විමුක්තිය මේ නොවේ කියලා අතහැරලා එන්නේ. උන්වහන්සේ දකිනවා මේ සංඛාරය අවිද්‍යාව මතමයි රැඳිලා තියෙනවා. අවිද්‍යාව තිබුණොත් සංඛාර, සංඛාර තිබුණොත් විඥාන, නාම රූප සලායතන පස්ස, වේදනා, තණ්හා, උපාදාන භව, ජාති, ජරා, මරණ, ශෝක පරිදේව දුක් දුම්නස් මේ ඔක්කොම හට ගන්නවා. එනිසයි අතහරින්නේ. එතකොට කණ්ණාඩියේ ප්‍රතිබිම්බයේ රූපයයි කියලා හිතාගත්ත කෙනාට කුසලයටත් ඉඩ තියෙනවා, අකුසලයටත් ඉඩ තියෙනවා. දැන් හොඳයි අපි හිතමු ප්‍රතිබිම්බය මේ හේතු යෙදීම නිසා හේතු ඇති තැන හටගත්ත, හේතු ඇති කල්ලි හටගත් ධර්මතාවයක් ඇටියට දකිමින් හේතු නිරෝධයෙන් නිරුද්ධ වී යන ධර්මතාවයක් ඇටියට මේ පවතින ඇත්ත දැක්කොත් යම් කෙනෙකු එතකොට ඔහු මේක රූපයේ හැටියට බාරගන්නේ නැහැ. රූපයේ හැටියට බාර නොගත්ත කෙනෙක් සත්‍යයක් හැටියට බාර නොගත්ත කියන තැනම අර සංස්කාර හට ගන්න තියෙන ඉඩ වෙහිලා යනවා. සංඛාර නිරෝධ වෙනවා. අනිත්‍ය දර්ශනයේද ගත්තොත් බල්ල යම් දවසක ඉගෙන ගත්තොත් මේ ළඟට එබෙන නිසාම පෙනෙන්නේ මගේම ඡායාවයි කියලා ළඟින් මෑත් වෙනකොට මේ හටගත්ත ඡායාව ඉතුරුවක් නැතුවමයි අවසන් වෙන්නේ කියලා දැන අවබෝධ කරගත්තොත් බල්ලට බල්ලෙක් කියන දෘෂ්ටි උපදින්න හේතු නැහැ. මෙතන ඇත්ත දැක්කපු නිසා බල්ලෙක් කියන දෘෂ්ටියට නාව බල්ල කවදාවත් පොළොව පහුරු ගාමින් බුරන්න ඉඳ වටේ කරකෙන්න කාය වාග් මනෝ ක්‍රියාවට එන්නේ නැහැ. ක්‍රියාව නතර වෙනවා. මෙන්න මේ වගේ අපිත් හැම මොහොතකම සලායතනෙම ආයතන හයේම අපට පෙනෙන්නේ ඡායාවක්මයි ප්‍රතිබිම්බයක්මයි. ඒ ප්‍රතිබිම්බය ඒ ඡායාව අපි හඳුනාගත්තොත් දැනගත්තොත් අපටත් පුළුවන්කම තියෙන මෙන්න මේ බඳු රැවටීමක් නේද මෙතන තියෙන්නේ. මේ මෙතන රැවටෙන නිසා සත්පුද්ගලාත්ම කියන දෘෂ්ටියක් උපදිනව නේද කියලා දැනගත්තාම අපි දෘෂ්ටිය හඳුනාගත්ත වෙනවා. සක්කාය දෘෂ්ටියෙන් මිදෙනවා. වරදින තැන වරදින්නේ නැතුවම නිවැරදි වෙච්ච දවසට අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධයි, සංඛාර නිරෝධයෙන් විඥාන නිරෝධයි, විඥාන නිරෝධයෙන් නාම රූප නිරෝධයි කියන තැනට එනවා. එහෙනම් අපිට එකවර කරන්න පුළුවන් ක්‍රියාවකුත් තියෙනවා, වාර දෙකකදී කරන්න පුළුවන් ක්‍රියාවකුත් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අඹිත්ත ගෙඩි පහයක් තියෙන අඹිත්ත අපිට අවශ්‍ය නම් ගෙඩියෙන් ගෙඩිය කඩා ගන්නත් පුළුවන්. අවශ්‍ය නම් එකවරම එකම පහරින් ඒ ඔක්කොම ගෙඩි පිහිටා තියෙන අඹ වල්ලම කපා ගන්නත් පුළුවන්. ඒ වගේ කෙනෙකුට කෙලින්ම ඍජුවම අවිද්‍යා නිරෝධයෙන්ම සියල්ල නිරුද්ධ කරගන්නත් පුළුවන්. ඒ නිරෝධයේ තුල සක්කාය දෘෂ්ටියත් එක්කමයි නිරෝධ වෙන්නේ. කෙනෙකුට පුළුවන් අවිද්‍යාව තිබියදී සක්කාය දෘෂ්ටිය නිරෝධ කරගන්න. එතනදී වෙන්නේ පවතින මෙබඳු ධර්මතාවයක් නේද, ඇත්තටම තියෙන ධර්මතාවය මේක නේද, මෙබඳු ධර්මතාවයක් ඇති තැන සිහිය නුවණ නොයෙදෙන නිසා මෙබඳු දෘෂ්ටියක් උපදිනවා නේද කියලා උපදින මිත්‍යා දෘෂ්ටිය සක්කාය දෘෂ්ටිය හඳුනගෙන ඒක සත්‍යයක් සැබෑවක් නොවන බව ප්‍රත්‍යක්ෂ කරගෙන සක්කාය දෘෂ්ටියෙන් නිදහස් වෙනවා. රූපේවත් වේදනාවත් සංඥාවත් සංඛාරේවත් විඥානේවත් විෂයාකාරයෙන් හටගන්න රූපං අත්තතෝ සමනුපස්සති රූපවන්තං වා අත්තානං අත්තනීවා රූපං රූපස්මින් වා අත්තානං ආදී වශයෙන් එන දෘෂ්ටි අතහැරෙනවා. එහෙනම් දැන් බලන්න අර අපි කතා කරපු නිදර්ශන ටික තම ආධ්‍යාත්මයට ගලපලා. අන්න එතනදී තියෙන ධර්මතාවයක් තමයි ආධ්‍යාත්මික ආයතනයත් බාහිර ආයතනයත්. ඒ කියන්නේ හැ කනනාසේ දිව කය මන ආධ්‍යාත්මික ආයතන රූප ශබ්ද ගන්ධ රස පහස පොට්ටබ්බ ධම්ම බාහිර ආයතන. ආධ්‍යාත්මික ආයතනයත් බාහිර ආයතනයත් ගැටෙනකොට මේ ගැටීම නිසා උපදින්නේ විඥානය. චක්කුසෝත ඥාන ජීවා කාය මනෝ විඥාන. සිත උපන් කල්හි වේදනා සංඥා සංකාර පහළ වෙනවා. අන්න බලන්න ඇහත් රූපයන් ගැටීම නිසා හටගන්නේ චක්කු සෝත ඥානමන් ආදී විඥාන. සිත උපන් කල්හි සිතත් එක්කමයි වේදනා සංඥා සංකාර පහළ වෙන්නේ සිතේ. එතකොට එළියේ තියෙන දෙයට සම්බන්ධයක් නැහැ. සිත උපන් නිසායි වේදනා සංඥා සංකාර පහළ වෙන්නේ. එතකොට සිතයි විඳින්නේ, හඳුනන්නේ, කල්පනා කරන්නේ. ඒක මානසික ක්‍රියාවක්. මනස හා බැඳුණු ක්‍රියාව. මේ ආයතන හයෙන් කොයි එකට ගැටුණත් පෙනෙන්නේ හිතටයි. හිතට පේනවා කියනකොට අර ලිඳ මත බල්ලා දැක්ක ඡායාව. බල්ලා කියපු තැන ගන්න හිතට අයිති කරගන්න, සමාන කරගන්න. සිතින්ම දකින්නේ, සිතට පේන්නේ බල්ලා ලිඳේ හටගත් ඡායාවයි බල්ලෙක් හැටියට දකින්නේ. දැන් සිතේම හටගත් ඡායාවයි සිතට පේන්නේ. යම් සංජානාති තං විතක්කේති. විතර්ක කරන්නේ, කල්පනා කරන්නේ මේ පෙනෙන දෙයට, මේ පෙනෙන දෙයට. දැන් කල්පනා කරලා බලන්න, විමසලා බලන්න, විමසලා බලන්න. මෙතන තියෙනවා අපි ටිකක් සියුම්ව විමසන්න ඕන තැනක්. සිතක උපදින මේ විඳින, හඳුනන, කල්පනා කරන බව බොහොම ක්ෂණිකව සිදුවෙන ධර්මතාවයක්. එක්ෂණික ධර්මතාවයක්. අනිත් එක තමයි අපි තේරුම් ගන්න ඕන තැනක් තියෙනවා මෙතන. චක්කු සෝත ඝාන ජීවහා කාය කියන පංච විඥානේම විපාක. විපාක සිතේ පහළ වෙන වේදනා සංඥා චේතනා විපාක. විපාක. විපාක කියනකොට කර්ම හෝ ක්ලේශ හෝ කුසල් හෝ අකුසල් එතන යෙදෙන්නේ නැහැ. මොකද එතන කුසල් හෝ අකුසල් කර්ම ක්ලේශය දෙනවා නම් රහතන් වහන්සේ කෙනෙකුට මෙලව පවතින්න ඉඩක් නැහැ. එතකොට අපි කර්ම ක්ලේශවලට යන්නේ මෙතනින් එහාට. දැක්කා. දැකීමක් ඇති වෙනවා. ඇසීමක්, දැනීමක්. අන්න හිතෙන් ආපහු පරිවිතර්කයක්. දැක්කේ මේකයි, ඇහුනේ මේවා, දැනුනේ මේකයි. සිත කරන එකතුවක් තියෙනවා. සිතින්ම කරන එකතුවක් තියෙනවා. අපට දැන් දැනෙන්න පුළුවන් නාසිතේ නාසයට ගැනීමලා සුවඳ. සුවඳ දැනෙන්න පුළුවන්. දැනුණාම ඒ සුවඳ කෝපි සුවඳක්. තේ සුවඳක්. කිරි සුවඳක්. කියලා වැඩි දැනගැනීමකට යනකොට අපි හිතෙන් ටිකක් එකතු කරලයි අන්න එතකොට අර විපාකයට ආපු ක්‍රියාව එහාට ගිහිල්ලා අපි සිතින් තව ටිකක් හදාගෙන කර්ම ක්ලේශ ආශ්‍රව අනුසේ ධර්ම ඉදිරිපත් වෙලා ඒ වෙනකොට දැකීම දැකීමකින් අවසන් වෙනවනම් ඇසීම ඇසීමෙන් අවසන් වෙනවනම් දැනීම දැනීමෙන් අවසන් වෙනවනම් දැනගැනීම දැනගැනීමෙන් අවසන් වෙනවනම් හොඳයි. එතන තමයි සියලු ආශ්‍රවක්ෂය කළ තැන රහතන් වහන්සේගේ තැන. දැන් අපිට එතනට ඉන්න බෑනේ. නමුත් අපි එතන පිහිටන්නයි උත්සාහ කරන්න ඕන. එහෙනම් දැන් අපිට දැකීමක් ඇති වෙලා දැක්ක මේ දේ හවල් දේ කියලා සිතින් පෙන්නා දෙන තැනකට කර්ම ක්ලේශ කියන අවස්ථාවලට එන්නත් පුළුවන්. ඇවිල්ලා හරි අපට පුළුවන් නම් එතන නිවැරදි කරගන්න. මෙහෙම තැනකට ආවේ මෙන්න මෙතන වැරදිලා නේද? මේ දැනගැනීම මේ ඇසීම මේ දැකීම ඇති වුනේ මේ හේතු ටිකේදීලා නේද? මේ හේතු නැති වෙන තැන මේද නැති වෙනවා නේද කියලා මේ ඇත්ත නොදන්නාකම නිසා රැවටීමෙන් මුලාවෙන් මේ සත්වයක පුද්ගලයක කෙනෙක්ක දෙයක්ක යමක්ක කියන දෘෂ්ටියකට වැටෙනවා නේද කියලා ආපස්සට හැරිලා විමසන්න පුළුවන් නම් ඒක තමයි අපිට කරන්න තියෙන සීක ප්‍රතිපදාව. නොරැවටී ඉන්න බෑ. දිත්තේ දිත්ත මත්තං සුතේ සුත මත්තං කියන තැන මේ ප්‍රතිබිම්බේ මුලා නොවි ඉන්නේ එළඹ සිටින්නේ රහතන් වහන්සේ. ඊට මෙහා කෙනා මෙතන යම් යම් අදහසකට එළඹියන් වහාම ඒක සිහියෙන් නුවණින් ඒ මුලාව දුරු කරගන්න උත්සාහවත් වෙන්න පුළුවන් නම් අන්න ඒ උත්සාහවත් වෙන කෙනා තමයි කවදා හරි දවසක දිත්තේ දිට්ඨමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං කියන තැනින් නතර වෙන්නේ. එහෙනම් දැන් අපිට ඕනකම තියෙනවා දැනගන්න කරුණු ටික. මොකක්ද අපිට පෙනුන ළිඳ ඇතුලේ හේතු නිසා හටගත් ධර්මතාවයක් තිබුණා. කවුරුවත් තමන් කරන්නේත් නැති, අනුන් කරන්නේත් නැති, නයිදං අත්ත කතම් බිම්බං, නයිදං පර කතම් අග. අනුන් කරන්නේත් නැති, තමන් කරන්නේත් නැති හේතුන් පටිච්ච සම්භූතං හේතු නිසාම හටගන්න. හේතු නැති වෙනකොට නැති වෙන ධර්මතාවය එතන තිබ්බා. ඒක අපිට තේරෙනවනේ. එහෙනම් දැන් එහත් රූපයන් චක්කු විඥානයත් ආධ්‍යාත්මික ආයතනයත් බාහිර ආයතනයත් විඥානයත් කියන මේ හේතු යෙදිලා හටගන්න ධර්මයෝ කවුරුවත් හදනව නෙමෙයි. නයිදං අත්ත කතං නිබ්බානයිදම් පරකටංග අනුන් හදනවන් නෙමෙයි තමන් හදනවා. හේතුම් පටිච්ච සම්භූතං හේතුභංගා නිරුජ්ජති. හේතු නිසාම හටගෙන හේතු නැති වෙනකොට නැති වී යන ධර්මතාවය. එබඳු ධර්මතාවයක් මෙහි ඇත්තේ. ඇත්ත ඒක. සත්‍ය එතන. ස්කන්ධ ටික ආයතන. ඇත්ත එතන තියෙනවා. එබඳු ඇත්තක් ඇති තැනක අපි නැති දෙයක් සිතින් මවා ගන්න හදා ගන්නවා. ඡායාව ඇති තැන බල්ලා බල්ලෙක් කියන දෘෂ්ටියක් ඇති කරගත්තා. අපද ඒහා සමාන ක්‍රියාවක් කරනව නේද කියන මෙන්න මේ දැනුම මෙන්න මේ නුවණ තමයි අපිට ඕන කරන්නේ. දැන් තේරුම් ගන්න පුළුවන් නම් අල්ලලින්ද තිබුණු නිසා ඡායාව හටගත්තා වගේ ඇහැට රූපේ ගැටුණොත් විඥානය පහළ වෙලා එහෙම නැත්නම් සවිඥානක ඇසට අරමුණක් ලැබුණොත් ප්‍රතිබිම්බයක් ඡායාවක් සිතේ උපදිනවා. මේක ධර්මතාවය. එතකොට හැ රූපේ චක්කු විඥානේ ස්පර්ශේ වේදනා සංඥා චේතනා කියන ටික කර්ම ක්ලේශ නෙවෙයි, මේක ධර්මතාවය. අර ලිඳේ තිබුණු ඒ ධර්මතාවය වගේ ධර්මතාවයක් ඒක. දැන් වැරද්දයි ටිකේ නෙමෙයිනේ තියෙන්නේ. වරද තියෙන්නේ මේ බඳු ධර්මතාවයක් ඇති තැනක මේ තියෙන ධර්මතාවයේ ඇති සිටිය නොදන්නා කම මත නැති දෙයක් මවා ගන්න එක. එතකොට නැති දෙයක් මවා ගැනීම එක වරදක්. නැති දෙයක් මවා ගැනීමට හේතු කාරණා වෙන්නේ පවතින ධර්මතාවයේ ඇත්ත නොදක්නාකම. එතකොට පවතින ධර්මතාවයේ ඇත්ත ඇති සැටියෙන් අපි දැනගත්තොත් ඔන්න දැන් දැනගන්නවා කියන එකයි දකිනවා කියන එකයි දෙකක්. ජානතෝ පස්සතෝ. ජානතෝ පස්සතෝ. අපි දැන් දන්නවා මේබඳු ධර්මතාවයක් මෙතන මෙහෙම වෙනවා කියලා. දැක්කේ නැහැ. දකින්න බෑ. දැක්කන අනාත් වෙලානේ. දැන් මෙන්න මේ නුවණ තමයි, මේ දැනුම තමයි අපිව නිවනට ගෙනියන්නේ. සත්‍යානුලෝමික ඥානය කියන්නේ මේකට. සත්‍ය අනුව යන අනුලෝමික ඥානයක්. මෙතන තියෙන ඇත්ත මේකයි කියන අනුලෝමික නුවණක් තියෙන ඥානයක් තියෙනවා. එහෙනම් දැන් අපි නිවන් දකින්න කියලා කරන ක්‍රියාව මෙන්න මෙතනින් එහාටයි ඇයිටි. මේ ටික දැනගත්ත කෙනාට මේක දැකීම සඳහා කරන්න තමයි බුදුහාමුදුරුව සතිපට්ඨානය පනවන්නේ. මේ සත්‍යානුලෝමික ඥානයේ ධර්ම ශ්‍රවණය කරලා ධර්මයෙන් නොදැන සතිපට්ඨානයේ වැඩුවට අර උත්තර ටික ලැබෙන්නේ නැහැ. එහෙනම් දැන් අපි දන්නවා බල්ලා මෙතන රැවටෙනවා. බල්ලා මේ රැවටීමෙන් මිදෙන්න නම් මොකද්ද කරන්න ඕන? යටේකින් නිදහස් වෙලා ඉන්න ප්‍රතිපදාවක් ඕන. බල්ලන්ට ඒ ප්‍රතිපදාව පුරන්න බෑ. ඔහුගේ නුවණ ප්‍රමාණවත් නෑ. නමුත් අපට පුළුවන්කම තියෙනවා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ අනුමාන දැක්ම ඇති කරගෙන මේක ප්‍රත්‍යක්ෂතාවයක් දක්වා ඇවිල්ලා ඇත්ත ඇති සැටියෙන්ම දැකලා මේ මිත්‍යාව දුරු කරගෙන අවිද්‍යාව දුරු කරගෙන සියලු සසර දුකෙන් එතර වෙන්න මාර්ගයක් ප්‍රතිපදාවක් පෙනෙවුවා. දැන් අපිට මාර්ගයේ ප්‍රතිපදාව ඕන වෙන්නේ මෙන්න මේ දැනගත්ත ඇත්ත දකින්න. දැන් ඒකයි අපි කිව්වේ ඊයේ නිවන දැනගෙන. නිවන කියන්නේ මොකක්ද? නිවන දැනගෙන දැකීම සඳහා අපි පිළිවෙත පුරන්න ඕන කියලා. දැන් අපි දන්නවා මෙන්න මෙතන ඇත්ත දැක්කොත් අවිද්‍යාවනේ. අවිද්‍යාවනේ උදුණු සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා සං තණ්හා උපාදාන භව ජාත ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කිසිවක් යෙදෙන්නේ නැහැ කියලා දන්නවා. නිවන දන්නවද? මෙතන මෙහෙම වුණොත් මේ ටික නැහැ කියලා දන්නවා. එහෙනම් දැන් එතන ලබන්න නම් දැන් නිවන කියන්නේ මොකද්ද කියලා දැනගෙනයි පිළිවෙත සකස් වෙන්න ඕන. මොන බුදුරජාණන් වහන්සේ මාර්ගයේ ප්‍රතිපදාව සතිපට්ඨානයේ පනවන්නේ මේ දැනගත්ත කෙනාට දකින්න. සමාධින් වික්කවේ භාවේත සමාහිතෝ වික්කවේ වික්ඛු යතා භූතං පජානාති. මහණෙනි සමාධිය වඩන්න, සමාධිය වැඩුණු කෙල්ලේ යතා භූත ඥානය ලැබේ කියලා දේශනා කළේ මුකුත් නොදන්න කෙනාට නෙමෙයි. හම්බ වෙච්ච අයට බුදුහාරු දේශනා කරන්නේ දැන් යන්න සමාධිය වඩන්න කැලේට යන්න කියලා. මෙන්න මේ එව බලව මෙන්න බලන්න මේ බඳු ධර්මතාවයක් නේද මෙතන තියෙන්නේ කියන එක පෙන්නලා, එව බලව කියලා මෙන්න බලන්න කියලා පෙන්නලා කිව්වා. මේක දකින්න බෑ මනස සංසුන් කරගන්න ඇති. මොකද මේ සටහන පේනකොටම අතීත ආයතනයේ අතීත ආශ්‍රවය මතුවෙලා එනවා. අසංසුන් මනසකින් මේක කරන්න බෑ. ඒ සඳහා ඕන සමතයක්, සමාධියක් ඕන. අන්න මේ ධර්ම දකින්න බුදුහාමුදුරුවෝ සමතේ සමාධිය වඩන්න කියලා පෙන්වුවා. සමාධිය වඩන්න ගියාම සමාධිය වඩන්න බෑ සිල් නැතුව. එනිසා උන්වහන්සේ දේශනා කළා නිරන්තරයෙන්ම සීලයෙන් වැඩ වූ සමාධිය බොහෝ අනුසස් ඇත්තේ. සමාධියෙන් පුරුදු කළ සමාධියෙන් වැඩ වූ ප්‍රඥාව බොහෝ අනුසස් ඇත්තේ. ප්‍රඥාවෙන් පුරුදු කළ හිත කාමාසව භවාසව අවිජ්ජාසව සියලු ආශ්‍රව දුරු කරන්නේ. උන ප්‍රතිපදාවක් මේ ශාසනය තුල පැනවෙන්නේ උතනින් එහාට. අපි අර පෙරේද පළමුද කතා කළා ලයිට් එක දානවා ආලෝකය උපදවනවා කියන ක්‍රියාවටත් සතර නුවණක් යෙදিলা තියෙන්න ඕන කියලා. එහෙනම් මේ ශාසනයේ මාර්ගය කියන ක්‍රියාව කියන තැනට එනකොට, කෘත්‍යයට එනකොට සතර නුවණ සම්පූර්ණ වෙන්න ඕන. සත්‍ය කෘත්‍ය කෘත වට තුනක් තියෙනවා. කෘත කියන්නේ අවසන්. දුක්ඛ සත්‍ය අවබෝධ කර පිරිසිඳ දැක්කා. සමුදය සත්‍ය ප්‍රහාණය කළා, නිරෝධ සත්‍ය සාත් කළා, මාර්ග සත්‍ය වැඩුවා. කළ යුත්තක් නෑ කතකෙච්චයි. අවසන් කළ ක්‍රියාවෙහි යෙදුණු කෙනා දුක්ඛ සත්‍යේ කෘත්‍ය ඥාන, සමුදය සත්‍යේ කෘත්‍ය ඥාන, නිරෝධ සත්‍යේ කෘත්‍ය ඥාන, මාර්ග සත්‍යේ කෘත්‍ය ඥාන ක්‍රියාවෙහි යෙදෙනවා. කෘත්‍යයට එන්න බෑ දුක්ඛ සත්‍යේ සත්‍ය, සමුදය සත්‍යේ සත්‍ය, නිරෝධ සත්‍යේ සත්‍ය, මාර්ග සත්‍යේ සත්‍ය. මේ සත්‍ය ඥාන ලබාගත් කෙනාට තමයි සත්‍ය සතර ලැබීම තමයි සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය ඇති කල්ලි තමයි මාර්ගයේ කෘත්‍ය ක්‍රියාව හම්බ වෙන්නේ. එහෙනම් දැන් මෙන්න මේ න්‍යාය, මේ නිදර්ශන ටිකත් එක්ක ගලපලා සසඳලා බලනකොට ඔබට පේනවා, හඳුනපන්න පුළුවන්කම තියෙනවා ස්වභාවික පවත්නා ධර්මතාවය මොකද්ද කියලා. ඒ බඳු ධර්මතාවයක් ඇති තැන අපි නැති දෙයක් හදා ගන්නව නේද? දුක්ඛත් දුක්ඛ සමුදයත් කියන දෙක පෙනේවි. දුක්ඛේ ඥානං සමුදේ ඥානං. දුක්ඛත් සමුදයත් දෙක යම් තැනක යෙදෙනවා නම් Nirodhe margaye එතන නැත. යම් තැනක දුක දුක හැටියට දකිනවා නම් එතන සමුදේ නැහැ. සමුදේ නැති තැන Nirodhe තියෙනවා. මාර්ගයේ තියෙන. එතකොට අපිට කරන්න තියෙන්නේ දුක දුක හැටියට දකින එක. මොකද්ද මේ පවත්නා ධර්මතාවයක් තියෙනවනේ, හටගන්න ධර්මතාවයක්. මෙන්න මේ ධර්මතාවයට තමයි දුක කියන්නේ. අපි අර ලින්දේ ක්‍රියාවලිය ගැන අපි කතා කරනකොට ස්වභාවික ධර්මතාවයක් කතා කළා. ඒ ධර්මතාවය ධර්මතාවයේ හැටියට දැක්කොත් දුකට හේතුවක් සකස් වෙන්නේ නැහැ.
නැවත දුකක් හටගන්න හේතුවක් වෙන්නේ නැහැ. බල්ලෙක් කියන අදහස ඇති කරගත්තොත්නේ තව දුකකට යන්න වෙන්නේ. මෙතන පවතුනා ධර්මතාවයේ දුක දුක හැටියට තේරුම් ගත්තොත්. මේ ධර්මතාවයේ නම් කරන දුක කියලා. ඇයි දුක කියන්නේ? ඇහැ රූපේ චක්කු විඤ්ඤාණේ ස්පර්ශයෙන් වේදනා සංඥා චේතනා මෙතන යෙදিলা තියෙන ස්කන්ධ ටික. සංකීර්ණ වෙන පංච පාදානස්කන්ධා දුක්ඛාමේ ටිකට කිව්වා දුක කියලා. දැන් එහෙනම් අපිට මෙතන පහළ වෙන ධර්මතාවයේ දුක. ඒ දුක දුක හැටියට නොදන්නා තැන ඡායාවට රැවටුණා. හවල්දේ. අනේ යමක් දෙයක් සත්වයේ පුද්ගලයෙක් හැටියට බාරගත්තා. අභිනන්දති අභිවදති අජ්ජෝසායිතිට්ඨති. සතුටු වුණා. අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසායිතිට්ඨතෝ උබ්බජ්ජති නන්දි. යා රූපේ නන්දි තදූපදාන. ඒ සතුටු වෙන බව, හොඳයි කියන බව, බැස ගන්න බවම රූපේ නන්දිය වෙනවා. නන්දිය කියන්නේ උපාදානයයි. උපාදානය. යා රූපේ නන්දි තදූපදාන. උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණම් සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පායාසාපි නිරුද්ධන්ති ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස නිරුද්ධ හොති. දුක හටගන්න එහෙමයි. දැන් මේ පෙනෙන තැන බාර නොගත්තු සතුටු නොවුණු ඉපද නිරුද්ධ වෙන ධර්මතාවයක් හැටියට දැකගන්න උත්සාහ කළොත් වැරදි හරි. අනබිනන්දතෝ අනබිවදතෝ අනජ්ජෝසායතිට්ඨතෝ. මෙතන සතුටු නොවුණු බාර නොගත්තොත් බැස නොගත්තොත් යා රූපේ නන්දි සා නිරුජ්ජති. රූපේ යම් නන්දියක් කැමැත්තක් තිබුණා නම් ඒක නිරුද්ධ වෙනවා. නන්දි නිරෝධා පාදාන විරුද්ධෝ පාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් පායාසාප නිරුජ්ජಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස නිරෝධෝ වති. සියලු දුකේ නිමාව උතනමයි වෙන්නේ. එතකොට දැන් අර කතා කරපු තැන අපට මතු කරගන්න පුළුවන්කම තියෙන යථාර්ථයේ තේරුම් ගත්තාම මෙතන මතුවෙන පවතින දුක්ඛේ ඥානයේ සමුදය ඥාන නිරෝධ ඥාන මාර්ග ඥානයට කියනවා නිර්වාණ ඥානය කියලා. ඒ ටිකට තමයි සම්මාදිට්ඨිය කියලා. සම්මාදිට්ඨියට පැමුණා කියලා කියන්නේ අපි මාර්ගයට පැමුණා. මාර්ගයට පැමුණා කියලා කියන්නේ අපි තාම සක්කාය දුට්ටි විචිකිච්ඡා සීලබ්බත වරහන් සංයෝජන දුරු කළේ නේ. දැන් සංයෝජනේ දුරු කරන්න ක්‍රමේ දන්නවා. සෝතාපට්ටි ඵලයට එනකොට සංයෝජනේ දුරු වෙයි. එහෙනම් මෙන්න මේ ටික තේරුම් ගන්න පුළුවන් නම් නැවත නැවත අහන්න. මේක වරක් අහලා තේරුම් ගන්න බැරි වෙයි. මේ ධර්මයේ නැවත නැවත අහන්න. අහලා හොඳට තේරුම් ගන්න. මීට වඩා මේ ශාසනය තුන කළ යුත්තක් නේ රහත් ඵලයේ දක්වා. මේ ටිකමයි කරන්න තියෙන්නේ. සංවිතනිකාය සීල සූත්‍රයට අනුව. එනිසා මටත් කළ හැක්ක මෙච්චරයි. ඉතුරු ටික ඔබලා සතුයි. දැන් පුළුවන්කම තියෙනවා පුංචි විවේකයක් අරගෙන අවශ්‍ය නම් ඉගිලම්පස ටිකක් හදාගෙන විනාඩි 10කින් ආපහු අවශ්‍ය ගැටළු ප්‍රශ්න ටික අපි කතා කරලා ඉවර කරමු.